ගරු ආචාර්ය සුනිල් සෙනවි ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම ගැන. අපේ රජය ඉදිරිපත් කරපු මූලික නැත්නම් ප්‍රථම අයවැය සම්බන්ධව අපේ අදහස් පළ කරන්නට මම කැමති වෙනවා. මුලින්ම අයවැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, ජාතික සංවර්ධනයට වෙන් කරන ලද ඉලක්කම් වලට යන්න කලින් ඉතාම වැදගත් ප්‍රවේශයක් සටහන් කරන්න. ඒ තමයි මුදල් අමාත්‍යවරයා, එහෙම නැත්නම් අපේ රටේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද මේ විශිෂ්ට අයවැයට මූලික වෙන, පසුබිම් වෙන, පදනම් වෙන අයවැය කතාවේ දර්ශනය. මේක ඉතාම වැදගත් දෙයක් හැටියටයි මා සලකන්නේ. මේ ഘോഷාවල් මැද්දේ සමහර විට සාකච්ඡා කරන්න, අවධාරණය කරන්න අපට අමතක වෙන දෙයක්. මේ අයවැය කතාවේ පදනම් මූලධර්ම බොහෝ වෙලාවට මේ සභාවේ විවාද කරනවා දැක්කේ අඩුවෙන්. මට මතක් වෙනවා ඒ කතාවේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළා, ඔහුගේ කේන්ද්‍රීය ඕමනාව වෙන්නේ මේ අයවැයේදී ශ්‍රී ලාංකේය සමාජය ඔසවා තබන්න කියලා. ඒ කේන්ද්‍රීය තර්කණය සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි සකලවිධ වෙන් කිරීම්, ඒවයි අනුපාත සටහන් වෙන්නේ. මනුෂ්‍යත්වය, මිනිස් නිදහස ඔසවා තබන්න ඕන ශ්‍රී ලංකාවේ. මේව බොහොම නිර්ලජ්ජිත මට්ටමට බිඳ වැටිලා තිබෙන්නේ. එනිසා මනුෂ්‍යත්වයට මිනිස් නිදහස ඔසවා තබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම, අවධානය වෙන් කිරීම රජයක වගකීමක් වෙනවා. ඒ වගේම සමාජ තීරු කිසිවක් අත් නොහැර මේ අයවැය සකස් කිරීම සඳහා අවධානයට ගැනීම අපි මතු කරන්නට ඕන කාරණයක්. මේ සමාජ තීරු අතරේ සිරකරුවන් වෙන්න පුළුවන්, ආබාධිත දරුවන් වෙන්න පුළුවන්, ආබාධිත පිරිස් වෙන්න පුළුවන්, ඒ වගේම ළමා නිවාසවල ඉන්න දරුවන් වෙන්න පුළුවන්, කාන්තාවන් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනා අවධානයට අරන් තිබුණා. ඒක ඉතා වැදගත් දර්ශකයක්. දියුණු රටක් පිළිබඳ අපේ රටේ මිනිස්සුන්ට අදහසක් තිබුණා. මේ රට බිඳ වැටෙනකොට දියුණු යයි සම්මත, එහෙම නැත්නම් සංවර්ධිත රටවල් හොයාගෙන යුරෝපය ඉලක්ක කරගෙන අපේ රටේ මිනිසුන් යමින් හිටියා, රට අත්හැර දමා යමින් හිටියා. ඇයි ඒ? ඒ ගියේ ඒ දියුණු රටවල් වල තිබුණු, දියුණු රටවල් වල තිබෙන අර උසස් මිනිස් සමාජයේ අවකාශය පතාගෙන. අන්න ඒ වගේ වෙන්න, එබඳු රටක් වෙන්න, ඒ වගේ රටක පරාමිතීන් අත්පත් කරගන්න, දර්ශක අත්පත් කරගන්න මේ අයවැයේ බරපතල උවමනාවක් අයවැය දර්ශනය ඇතුළේ දකින්නට තිබෙනවා. මේ කාරණය අපි අවධාරණය කරන්නම ඕන. පොදු ප්‍රවාහනය උසස් රටක් කියලා කියන්නේ අපි ජීවත් වෙන්න කැමති රටක්. එනිසා තමයි ප්‍රවාහනය පිළිබඳව විශේෂ ශීර්ෂයක් අරගෙන අයවැය කතාවේදී අවධාරණය කෙරුණේ. මොන වගේ මුදල් වෙන් කිරීමක්ද, මොන වගේ අවධානය වෙන් කිරීමක්ද කරන්න යන්නේ කියලා. ඒ වගේම තමයි ජලය, ආහාර වගේ මූලික අවශ්‍යතා නැතිව කිසියෙකු නොමැරෙන රටක් අපි හදාගන්න ඕන. මම නියෝජනය කරන ඇහැලියගොඩ ආසනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අද ජල හිඟයක් තිබෙනවා. අද මේ වෙලාවෙත් ප්‍රාදේශීය සභාවේ සීමිතව තියෙන බවුසර් පාවිච්චි කරලා පානීය ජලය ඇහැලියගොඩ බෙදෙනවා. මේක තමයි අපට අත්වෙච්ච, උරුම වෙච්ච, බාරගත්ත රට. ඒ සියල්ලට පදනම් වෙන්නේ ස්වාභාවික නියඟය, වැස්ස අඩුවීම වගේ කාරණා විතරක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ නීති රීති කිසිවක් නොසලකා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර පරිහරණය කරමින් කරන පරිසර විනාශය, පතල් කැණීම, ඒ වගේම නායයාම් ආදී සියලු දේවල්. ඒ නිසා ඒ කාරණාවලට මුදල් වෙන් වෙනකොට ඒක උසස් සමාජයකට යන්න පාර කැපෙන තැනක්. කුල මල නොසලකන, උඩපාත ભેද නොසලකන, ප්‍රාදේශීය වාද නොසලකන රටක් අපි හදාගන්නට ඕන. ඒවා ඔබට පෙනුනට මේවා සංකල්ප වචන හැටියට, මේවා මහ පොළවේ යථාර්ථයක් බවට පත් වෙන්නේ යම් කිසි ප්‍රතිපාදනත් එක්ක වැඩ කරලා, මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා. ඒක කරන්න වෙන්නේ අධ්‍යාපනය හරහා, දීර්ඝ සංවාද හරහා. ඒ නිසා ඒ කලාපවලට වෙන් කරලා තිබෙන ප්‍රතිපාදන එහෙම නැත්නම් වැය ශීර්ෂ මං හිතන්නේ අපි දවස් ගණන් වෙනම සාකච්ඡා කළ යුතුයි. මිනිස් ජීවිතයේ මෙසේ විය යුතුයි කියන ආදර්ශ රූපය, ඒ ආදර්ශ රූපය මේ අයවැය කතාවේ තියෙනවා. ඒක අපි මතු කරන්න ඕන. ඒක තිබෙන්නේ අයවැයේ දර්ශනයේ නැත්නම් බජට් ෆිලොසොෆි එකේ. අඩුතරමින් මෙබඳු දියුණු රටක් පරිකල්පනය කරනවා මම මගේ රටට, මේ අයවැයෙන් අපි ආණ්ඩුවක් හැටියට ඒකට පාර කපනවා, මොන විවාද ආවත් අන්න එතෙන්ට වැඩ කරනවා, වියදම් කරනවා කියලා හිතපු එකම ජයග්‍රහණයක් ගරු මූල සමරුවඩ මන්ත්‍රීතුමනි. මුළු අයවැයම මේ උපාය මාර්ග සියල්ලම මුහුණදුන් කේන්ද්‍රීය අභියෝගය අමතක කරන්න හදන්න හොඳ නෑ. අපි මුහුණ දීපු අභියෝගය අමතක කරන්න හදනවා විපක්ෂයාද විවිධ දේවල් කියලා. මොකද ඔබ දන්නවා බලගත්තු ක්ෂතිමය අත්දැකීමක් ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එකක තියෙන එක ලක්ෂණයක් තමයි අපි එක අමතක කරන්න හදන එක. මං හිතන්නේ අපට බාරදීපු බිඳවට්ටපු අගාධගත කරපු අශිෂ්ටත්වය කරා මෙහෙවපු රට කියන්නේ ශ්‍රී ලංකාව මුහුණ දීපු ක්ෂතිමය අත්දැකීමක්. එහින්දා ඒකට මුහුණ දෙන එක, ඒකට අභිමුඛ වෙන එක, ඒකත් එක්ක පොරබදන එක, ඒකට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කරන එක මේ අයවැයේ තිබෙන විශිෂ්ටත්වයේ ලක්ෂණයක් හැටියට මම දකිනවා. බිඳ වට්ටවන ලද මේ ආර්ථික යථාව, මේ ඉකොනොමික් රියැලිටි එක මුදල් අමාත්‍යවරයා සඳහන් කළා විශේෂ යෙදුමකින් අපට සිද්ධ වෙන්නේ අහිමි දශකයක් මැදින් යන්න කියලා. මේ අහිමි දශකය එහෙම නැත්නම් මේ ලොස් ඩිකේඩ් එක මොකද්ද මේ අහිමි දශකයක් මැදින් යන්න වෙනවා කියලා කියන්නේ? මේ වෙන් කරලා ලද ප්‍රතිපාදන හරහා, මේ වෙන් කරලා ලද ප්‍රතිපාදන හරහා අපේ රට ගොඩනැගීම කරන්න වෙන්නෙම අර අහිමි දශකය මැද ඉඳන්. ඒක මේ කියන තරම් පහසු කාරණයක් නෙවෙයි. අපහාස කරන්න, නින්දා කරන්න පහසු වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මේ ඇත්තට මුහුණ දුන්නොත් මේ දශකය එක්ක පොරබදමින් තමයි අපට මේ පරිවර්තනය කරන්න සිද්ධ වෙන්නේ. මේ අහිමි දශකය කියන්නේ අපි ආසන්න වශයෙන් පසුකර ආපු කාලය, මේ ඉමීඩියට් පාස්ට්, මේ අපට එහා පැත්තෙන් තිබෙන දශකය දෙක අපේ රට මේ තරම් අඳුරට දාන්න බරපතල විදියට ඉවහල් වුණා. ඒ වකවානුවේ දේශපාලන දර්ශනය ඉවහල් වුණා. දැන් නිතර නිතර ඇහෙනවා අතීතය අමතක කරමු කියන කියමන. අතීතය අමතක කරමු, මේ ඕන තරම් උදාහරණ මේ පැත්තෙන් ඇහෙනවා. රට හදන හැටි කියන්න, ඇයි මේ වැරදි වංචා පැරණි දූෂණ ගැන නිතර නිතර නැවත නැවත කියන්නේ වගේ කතා. විපක්ෂයක මන්ත්‍රීවරයෙක් පහුගිය දවසක කිව්වා විදුහල්පතිනිය ධනගස්සෝපේක දැන් පරණ වැඩිලු, දැන් ඒක කියන්න එපා කියලා එතුමාම යෝජනා කරා. අපේ ජීවිත අගාධයට ඇදලා දාපු ඒ කළු පාලනය, මේ අඳුරු පාලනය ගැන මේ රට හැදෙන තුරුම අපි මතක් කරලා දෙන බව කියන්න ඕන. ඒක අමතක කරන්නේ නැහැ, අපි දිනපතා මතක් කරනවා. අපේ ජීවිත පාරට ඇදලා දාපු දස දහස් ගණනකේ ජීවිත දර්ශක බිම වට්ටපු, මේ රටෙන් පලා යන්න සලස්සපු ඒ අතීතය අමතක නොකර මේ රට හදන තුරුම මතක් කරලා දෙන බව කියන්නට ඕන. ඒක මිහිරි නෑ අහන් ඉන්න. ඇයි මං එහෙම කියන්නේ? මට මතක් වෙනවා සුප්‍රකට චිත්‍රපටයක්. චිත්‍රපටයක් තියෙනවා ඇම්ස්ටර්ඩ් කියලා. මේ ඇම්ස්ටර්ඩ් කියන චිත්‍රපටයේ තිබෙන්නේ ඒක ස්පාඤ්ඤ යුද වහල් ජනතාව ප්‍රවාහනය කරපු නැවක නමක්. ඒක අත්පත් කරගන්නවා ඇමරිකාව. ඒගොල්ලෝ හේට ගෙනහිල්ලා නඩුවක් අහනවා. මේ කළු ජාතික මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් සොයාගන්න හම්බෙන්නේ නැහැ. නමුත් අන්තිමට එක්තරා විශිෂ්ට තරුණයෙකුගේ මැදිහත් වීම නිසා කිසිවෙකු අපේක්ෂා නොකළ නීතිඥයෙක් උසාවියට යනවා. ඒ තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජෝන් ක්වින්සි ඇඩම්ස්. මේ ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ අධිකරණයේ කතාව, සත්‍ය කතාව ප්‍රසිද්ධයි, ඔබට ඕනනම් හොයලා බලන්න පුළුවන්. එතුමා මොකද්ද කියන්නේ? එතුමා මේ වහලුන්ගේ නිදහස වෙනුවෙන් කතා කරමින් අධිකරණයේ මෙහෙම ඇවිදගෙන යන ගමන් අධිකරණයේ අපි දකිනවා, එතුමා දකිනවා හිටපු ජනපතිවරුන්ගේ කිරිගරුඬ ප්‍රතිමා. ඔහු ගිහිල්ලා අභිමුඛ වෙනවා ඔහුගේ ප්‍රතිමාවට. ඔහු හිටපු ජනාධිපතිවරේ, ඔහු මොකද්ද ඒ ප්‍රතිමාවෙන් අහන්නේ? ඔහු අහනවා මොන වගේ රටක්ද තමුන් හැදුවේ, මොන වගේ ඇමරිකාවක්ද හැදුවේ, නිදහස පිළිබඳ විශ්ව ප්‍රකාශය, නිදහස පිළිබඳ ප්‍රකාශනය ඔහු උසාවියේදී ඉරලා පෙන්නනවා. මේකනම් නිදහස අපි හදපු මේ කළු ජාතික මිනිස්සුන්ට මීට වඩා ගෞරවයක් අත්වෙන්න ඕන කියලා. මම මේ මතක් කරන්නේ අපට උරුම කරලා දීපු අපේ රටේ ඉතිහාසය, අතීතය, ඒ කළු දශකය, කළු දශක දෙක තුන, ඒ අහිමි දශකය, ඒක මැදින් තමයි අපිට මේ බාධක මැද්දෙන් යන්න වෙලා තියෙන්නේ. ජෝන් ක්වින්සි ඇඩම්ස් එතෙන්දි කියනවා, Who we are is who we were. Who we are is who we were. වර්තමානයේ ඉන්න අපි කියන්නේ අතීතයේ හිටපු අපි. ඒ අතීතය අමතක කරලා වර්තමානයේ කරන්න පුළුවන් තර්කයක්, ഘോഷාවක්, අපහාසයක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා මම මගේ මේ අදහස් දැක්වීමේදී උත්සාහ කරන්නේ දත්ත අරගෙන පෙන්වලා දෙනවට වඩා, ඒක අපේ අමාත්‍යංශ වැය ශීර්ෂවලදී අපට කාලය තව ලැබෙයි කාරක සභා අවස්ථාවේදී, මෙන්න මේ දර්ශනය අවධාරණය කරන්නයි මම මහන්සි ගන්නෙ. අඩුම තරමේ ඒ ජෝන් ක්වින්සි ඇඩම්ස්ට හෘද සාක්ෂියක් තිබුණා අපිට නිදහස් රටක් හදන්න බැරි වුණා කියලා කියන්න. එනිසා මම හිතන්නේ විපක්ෂයේ අසුන් ගත්ත පමණින් මේ අතීතය මෙහෙම අමතක කරන්නේ නැතිව, අපහාස කරන්නේ නැතිව, චෝදනා කරන්නේ නැතිව තමන් වපුරපු විෂ ගැන කල්පනා කරන්න වෙනවා. මහදවල් අධිකරණයේ මිනි මරණවලු, ඔව් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි ගරු මන්ත්‍රීතුමනි විපාකය. හැබැයි ඔබ සියලු දෙනා ඒකේ නිධානය අමතක කරනවා. කවුද මේ විෂ වැපුරුවේ? මේ විෂ ඉවත් කරන සැත්කම වපුරපු තරම් ලේසි නැති බව මුළු මහත් ශ්‍රී ලංකාවම දැන් පිළිගන්නවා. මේකයි අභියෝගය. එනිසා තමයි ගරු අගමැතිතුමියත් මෙතන ඉන්නවා. ඊයේ පෙරේදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මට ඇහුණා කියනවා, අගමැතිනිත් ගාල් නිදන් කොළඹට පාගමනින් ආවා අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා. අපි ආවා තමයි. ඒක අපේ ජීවිතය කරපු සුන්දරම සටනක්. මම ගාල් නිදන් කොළඹට ඒ කිලෝමීටර් ගණනම හරියටම පයින් ආපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඒ ආචාර්යවරු රාශියක් මේ සභාවේ ඉන්නවා. ඒක සතුටක්. 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා කියපු අගමැතිනේට දැන් ඒක අමතක වෙලා කියලා විපක්ෂ මන්ත්‍රීවරයෙක් මතක් කරලා දෙනවා. අධ්‍යාපනයට දැන් වෙන් කරලා තියෙන 2%ට කිට්ටු ගාණක් කියලා ඔන්න කියනවා ඇහුණා. මේවා බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් ඇත්තටම මේවට විහිළු කියන්නත් බෑ. මේවා බොහොම භයානක විහිළු. හරියට අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අපට අමතක වෙලා වගේ එයාලා ක්‍රමානුකූලව මේ අගේ වැඩි කරගෙන ඇවිල්ලා ගිය අවුරුද්දේ 105% වගේ ඉලක්කමක තියලා අපට මේක 106 කරන්න අමතක වෙලා වගේ තමයි කතා කරන්නේ. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ආපු, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරපු, ශාස්ත්‍රාලය නියෝජනය කරපු කෙනෙක් හැටියට මම දන්නවා මේ රටේ අධ්‍යාපනයේ ඛේදවාචකය කොයි වගේද කියලා. ක්‍රමානුකූලව ඉස්සරහට අපිට පුළුවන් විමර්ශනය කරලා බලන්න සමහර සිදුවීම් ඉස්සරහට. එයි සමහර ජනාධිපතිවරයන්ගේ පුත්තු සමහර පාඨමාලාවලට ඇතුළත් වෙච්ච විදිය, ඒ පාඨමාලාවලට ඇතුළත් වෙන්න අතිවිශේෂ ගැසට් පත්‍ර ගහලා, ඒ සමහර පාඨමාලාවල් නම් කළේ කොහොමද දන්නවද? උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් තරුණ තරුණියන් ඉන්න පාඨමාලා රහසේම ගැසට් කළා නන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කියලා. උපාධි නොවන පාඨමාලා හැටියට මේ සාමාන්‍ය පෙළවත් සමත් නැති කුමාරවරු මෙහෙමයි අධ්‍යාපනයට කළේ. ඒ නිසා මේ නිධාන කතාව අමතක කරලා වචනයක්වත් කතා කරන්න අපට ඉතිරි වෙලා නැති බව අවධාරණය කරන්න ඕන. මේ අයවැය සාක්ෂරතාව ගැනත් අදහසක් පළ කරන්නට ඕන. අපි මූලිකවම විසඳාගත යුතු ගැටලුවක් මේක. මුදල් ඇමතිතුමාගේ අයවැය කතාවෙන් පස්සේ ඒ මොහොතේම පටන් ගත්තා සමස්ත සමාජයම මේ අයවැය ගැන කතා කරන්න. මේ අයවැයේ තිබෙන මම ඔබට අවධාරණය කරමින් ඉන්න මේ විශිෂ්ටත්වයේ දර්ශක මතු කරන්නට බොහෝ පිරිස් උනන්දුුනේ නැහැ. මේ අයවැය කියන්නේ ලංකාවේ ආර්ථිකයේ රේඛීය ගමනේ, ඒ ආර්ථිකයේ රේඛීය ගමනේ, ඒ ලීනියල් ඩෙවලොප්මන්ට් එකේ මේ 2025 මංසන්ධිය අපි නතර වෙලා ඉන්නේ. ඒක අහසින් පහළ වෙච්ච එකක් නෙවෙයි. 2025 මංසන්ධියේ ඉන්නකොට ආපස්සට අපට පෙනෙන්නට ඕන. 2024ට පෙර ගමනේ තාර්කික ඵලය තමයි මේ 2024 අයවැය. ඒ තාර්කික ඵලය ඇතුලේ අතීතයෙන් උරුම වෙච්ච ක්‍රමානුකූල ඵලයට අමතරව අපේ රජය, මම අර කලින් කියපු විශිෂ්ට දර්ශක මේකට එකතු කරලා මේ අයවැය වෙනස් විදිහේ අයවැයක් බවට පත් කරලා තිබෙන්නේ. මේ කරුණු තමයි අපි එළියට ගන්න ඕන. දැන් අයවැය විශ්ලේෂකයන් හැමතැනම ඉන්නවා. සමාජ ජාලා යුගයක ජීවත් වෙන අපි මේ සමාජ ජාලා ඇතුලේ ගලාගෙන යන දසදහස් සංඛ්‍යාත නියාමනය නොකරන ලද තොරතුරු වලින් වැහිලා අගාධයක ගසාගෙන යමින් මහෝගයක ගසාගෙන යමින් ඉන්නේ. මේ මුල්‍ය ක්ෂේත්‍රය පහසු ක්ෂේත්‍රයක් නෙමෙයි. අයවැය සම්බන්ධ මුල්‍ය සූත්‍ර එවගේම මේ ෆෝමියුලාස් සරල නැහැ. ඇත්තටම මේ විවාදවලදී මේ මුල්‍ය සූත්‍ර ලිහලා පැහැදිලි කරගන්න එකයි අපි කරන්නට ඕන. ඒ සම්බන්ධ විචක්ෂණ භාවය පළ කරන අය ඕනම කෙනෙකුට අර්ථකථනය කරන්න බැහැ. මේක උදව් ඕන වෙනවා. මේකට පඩි වැඩි කිරීම පිළිබඳව අයවැය කතාවෙන් විනාඩි කිහිපයකට පස්සේ සමාජයේ ජනිත වෙච්ච වැරදි අර්ථකථන මේකට හොඳම නිදර්ශනය. ඒ සංවාදවල ඒ WhatsApp group වල හවස්වරුවේ අදහස් දිහා බැලුවාම ඔවුන්ට මේත්තු ගිහින් තිබුණා මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේ අයවැය සාක්ෂරතාව කියන එක ගැනත් අපි කල්පනා කරන්නට ඕන. ඒ වගේම මේ විග්‍රහ කරන කෙනාගේ අභිලාෂත් වැදගත්.
ගරු ඇමතිතුමනි, තව විනාඩි දෙකක කාලයක් පමණයි ඔබට තියෙන්නේ.
මන්ත්‍රීතුමනි, මේ අය විග්‍රහය කරන අයගේ අභිලාෂත් වැදගත්. විනාශයක් මවලා අසන්නා මුලා කරලා පුළුල් දේශපාලන ක්‍රීඩාවක් මේකස්සේ ඕනම් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ උදේ අපේ ගරු මන්ත්‍රීවරු ගෙනාපු තර්ක හවස් වෙනකොට විකෘති කරලා මේ මාධ්‍ය හරහා විසිරුවමින් ඉන්නවා. ඒ පිටිපස්සේ ඉන්න අය ඒ පණිවිඩය දිහා බැලුව ගමන් කෙනෙකුට අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ මේ ප්‍රවේශවලින් අපි මිදෙන්නට ඕන. මුදල් අමාත්‍යවරයා එදා පාර්ලිමේන්තුවේදී කරපු කතාවේ තිබුණේ කේන්ද්‍රීය කරුණු පමණයි. සමහරු ඒ කේන්ද්‍රීය දළ වැකිවල එල්ලිලා විකෘති තර්ක හදලා තිබුණා. ඒ නිසා මේ දීර්ඝ විග්‍රහය ඇතුලේ තමයි ඇත්ත තියෙන්නේ. අයවැය අස්තමේන්තුව කියන පිටු ගණනාවක් තිබෙන දීර්ඝ විග්‍රහය ඇතුලේ තමයි ඇත්ත තියෙන්නේ. අපි බැලුවොත් අපේ අයවැය ඇතුලේ විශාලම මුදල් ප්‍රමාණයක් වැය කරලා තිබෙන්නේ සුබසාධන කටයුතු සඳහා. ඒක අපි පිළිගන්නට ඕන. ඒක අපි රජයක් හැටියට බාරගෙන තියෙන යථාර්ථයක්. පෙන්ෂන් පේමන්ට්ස් එහෙම නැත්නම් මේ විශ්‍රාම වැටුප් සඳහා තමයි මේ සුබසාධන කොටසේ තියෙන ඉහළම ඉලක්කම තිබෙන්නේ. ඉහළම මිලියන ගාන තිබෙන්නේ මිලියන 441,300ක්. එහෙම නැත්නම් බිලියන 441ක් අස්වැසුම. ඒ වගේම මෙහෙම කියාගෙන යන්න පුළුවන්. කෙනෙකුට බැලුවොත් තේරෙන්නට ඕන පොහොර සානාධාරයට වඩා උඩින් තමයි තියෙන්නේ මියගිය සහ අතුවාල ලැබූ සොල්දාදුවන් සඳහා කරන ගෙවීම් වලට වියදම්. එහෙම රටක් බාරගත්තේ අපි හරිනම් උනන්දු වෙන්නට ඕන. අද ඔක්කොම පැත්තකින් තිබලා නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි පොර බදලා එක වැඩි කරගන්න. නමුත් අපට අමතක කරන්න බෑ අර මනුෂ්‍යත්වය ඔසවා තැබීම කියන කාරණයත් එක්ක අර වැදගත් කොටස් ටික. ඒවට මහන්සි වෙලා තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 13.6ක් මේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මහපොළවේ පැලකිරීමෙන් තමයි ගරු මන්ත්‍රීතුමනි අපට පුළුවන් වෙන්නේ අර නිදහස පිරුණු රටකට යන්න. දිනපතා කඩදාසිත් එක්ක ඔට්ටු වෙන, දිනපසා පතා අපහසුකම් වලින් මිනිස්සු කාර්යාලවලින් හැරිලා එන.
ගරු ඇමතිතුමනි, කාලය අවසානයි.
අවසන් කරනවා. එහෙම නොවන සමාජයක් බිහි කරගන්න වෙන්නේ මෙන්න මේ වගේ මුදල් වෙන් කිරීම ඇතුලේ. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තිබෙන රුපියල් බිලියන 271 මං හිතන්නේ අපේ ජීවිතේ අපි මුහුණ දෙන වැදගත්ම තැනක්. මෙන්න මේකට කරන සටන තමයි අර කලින් අපි කියන ලද සියලුම ගැටලු විසඳගන්න තියෙන පියවර. ඉතින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා මේ අදහස් ටික පළ කරන්න අවකාශ දීපු එක ගැන. අපේ රජය ඉදිරිපත් කරපු ප්‍රථම අයවැයේ මනුෂ්‍යත්වය ඉහලින් පරිකල්පනය කරපු සමාජයක් වෙනුවෙන් කරලා තිබෙන බර තැබීම, එහි දර්ශනය නොවලහා වටහා ගැනීම අප සියලු දෙනාගේ යුතුකම හා වගකීම බවට අවධාරණය කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.